ගෞරව නිමල් සිරිපාද සිල්ල මැතුම ඔතමට මිනිත්තු 21ක කාලයක් තියෙනවා.
මූලාසනරුල සභාපතිතුමියනි, ලව විපක්ෂ නායකතුමාගේ කතාවෙන් පස්සේ කතා කිරීමට ලැබීම ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා. මුලින්ම කියන්නට ඕන, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතුමා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කරමින් එතුමා රට ගලවාගත් ආකාරය පිළිබඳව ඉතා පැහැදිලි විවරණයක් කරා. ලක්ෂ්මන් කිරියල මැතිතුමා කිව්වා බඩගින්න ගැන ඒ ප්‍රකාශය කියල නැහැ කියලා. එතුමා ඉතා පැහැදිලිව කිව්වා අපි ඔක්කොම ප්‍රශ්න විසඳලා නෑ, අපි අමාරු කාල පරිච්ඡේදයක ඉන්නේ, අපි අමාරු ගමනක් යන්නේ, ජනතාවට තියෙන අමාරුකම් ගැන දන්නවා, ඒවායේ මුදවා ගැනීම සඳහා තමයි මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න කියලා. ඒ අවස්ථාවේදී මේ අය මොකද කරේ? මේ අය කියනවා අපේ පෙළපාලියට ගැහුවා, අපිට කඳුළු ගෑස් ගැහුවා, ඒකින්ද අපි මෙතනින් ගියා කියලා. හැබැයි එතනත් විපක්ෂයේ බෙදීමක් නේ, සමස්ත විපක්ෂේම ඒක අනුමත කරේ නැහනේ. විපක්ෂයේ තියෙන දුර්වලකම බෙදීම ඉතා පැහැදිලිවම ඒ තුලින් පෙන්වලා දුන්නා. ඒ නිසා ගරු සභාපතිතුමියනි, මෙවැනි විචූරණ වැඩවලින් ජනතාව රවට්ටන්න පුළුවන් කමක් නැහැ. යම් ප්‍රශ්නවලට ප්‍රතිපත්තිවලට වැඩපිළිවෙල්වලට කෙලින් ඇවිල්ලා කතා කරලා තමන්ගේ ස්ථාවරය කියන්න ඕනි. පැනලා යන එක ප්‍රශ්නයට පිළිතුරක් නෙවෙයි. එදා විපක්ෂයට අපි දුන්නා, රජිත් වික්‍රමසිංහ ප්‍රේමදාස මැතිතුමාට කිව්වා ඇවිල්ලා මේක බාරගන්න කියලා. බාරගන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ. ඒ හයිය තිබුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. ඒ පමණක් නෙවෙයි, එතුමා මේ පාර්ලිමේන්තුව වටකරන්න ත්‍රස්තවාදීන් ආපු වෙලාවේදී මොකද කරේ? පැනලා දැම්මා. ත්‍රස්තවාදීන්ට නාගුළු වෙලා අල්ලගෙන බණ කියලා හරියන්නේ නැහැ. එහෙම නායකයෙක් නෙවෙයි අපිට ඕන. රටක නායකත්වය කියලා කියන්නේ ත්‍රස්තවාදයට නැමෙන, ත්‍රස්තවාදයට බය වෙන නායකයෙක් නෙවෙයි. අද මේ මන්ත්‍රීවරු අපි ඔක්කොටම මේ විදිහට කතා කරන්නට පුළුවන් දේශපාලන ස්ථාවර භාවය හදලා දුන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන එක අපි අමතක කළ යුතු නෑ. ඒ නිසා සමස්ත ජාතියම එතුමාට නැගැති, එතුමා එවැනි අභීත තීරණ අරගෙන තමන්ගේ දේශපාලන අනාගතය ගැන නෙවෙයි රටේ දේශපාලන අනාගතය මුලට තියලා ඉස්සරහට තියලා මේ වැඩ කටයුතු කිරීම ගැන අපි එතුමා ඉතාම කෘතවේදීව අපි සිහිපත් කරනවා පමණක් නෙවෙයි, මේ රටේ ජනතාව එතුමාට කෘතවේදීත්වය දක්වන්නට ඕන අවස්ථාවේදී එය ප්‍රදර්ශනය කරන බව පෙන්වන්නම ඇති. ඒ විතරක් නෙවෙයි, මොකද විපක්ෂ නායකතුමා කිව්වේ? විසිවැදෑරුම් කාරණා ගැන කිව්වා. මම හොඳින් අහගෙන හිටියා. අපි මේක කරනවා, මේක කරනවා, මේ වගේ භාගයක් දැන් අපි කරලා ඉවරයි, භාගයක් කරලා ඉවරයි. ඉතින් කරන ක්‍රමේ එතුමා කිව්වේ නෑනේ. කොහෙන්ද සල්ලි හොයාගන්නේ? කොහොමද ආයෝජන ආකර්ෂණය කරගන්නේ? මේක නිකන් අර යෝගියා පාෂා කියලා තිනවනේ ගරු සභාපතිතුමියනි, ඇවිල්ලා කියනවා මවලා පෙන්නනවා මෙන්න. ඒ වගේම ඉන්ද්‍රජාලකයෝ ඉන්නවනේ, ඇවිල්ලා කියනවා මෙන්න මැව්වා, මෙන්න පෙන්නුවා, මෙන්න ගත්තා, එලඩින්ගේ පුදුම පහන ගෙනාවා, ඔක්කොටම මේවා දුන්නා, ගෙවල් හදලා දුන්නා නොමිලේ. මේ විදිහේ බොහෝම රසවත් කතා කියන යෝගියා පාෂා, එහෙම නැත්තං ඉන්ද්‍රජාලකින්ට මේ රටේ ජනතාව රැවටෙන්නේ නෑ කියන එක මං කියන්නට ඕන. මේ රටේ ජනතාව ඊළඟට මොකද කියන්නේ? IMF එකට ගියේ එක හොඳයි. හැබැයි එතුමාව මොකද කරන්නේ? IMF එකට කියලා මේක ඔක්කොම වෙනස් කරනවලු. අනේ, රටට දෙයියන්ගේම පිහිටයි මේ වගේ නායකයෙක් තෝරාගත්තොත්. IMF එක තීන්දුව තීරණ වලට එන්නේ, ගිවිසුම් වලට අස්සම් කරන්නේ නායකයින්ගේ මූණ බලලා නෙවෙයි, එක්තරා ප්‍රතිපත්තිය වැඩ පිළිවෙලවල් සමුදායක් පදනම් කරගෙන ඒකාය වෙනස් කරන්න බෑ. විපක්ෂ නායකය බලයට ආවා කියලා අනිත් පහුවද IMF එක මේවා වෙනස් කරන්නේ නෑ. IMF එක ඉතා පැහැදිලිව තමන්ගේ ප්‍රතිපත්ති සමුදාය ඒ ප්‍රතිපත්ති රාමුව ඉතා පැහැදිලිව කියලා තිබෙන එක නිසා ජනතාව ඒ වටනම් රැවටෙන එකක් නෑ මං හිතනවා. මොකද විශේෂයෙන්ම අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා හුඟාක් වෙනස්කම් ඇති කරලා තියෙනවා. එදා ඉන්දියා ව්‍යාප්තවාදය ගැන තමන්ගේ දෙවැනි පන්තියේදී කියලා දීලා ඉන්දියානු ව්‍යාප්තවාදයට විරුද්ධ වෙන්න ඕන කියපු අය අද ඉන්දියාව ඉදිරියේ ගිහිලා දන ගහනවා. ඒ අය එක කනවා බොනවා. ඒ අය දැන් ලොකුවට කියනවා අපිට ඉන්දියාව අපිට අද ඉන්න කියලා තියෙනවා කියලා. ඉන්දියාවට මමත් දහසරයකට වැඩි මවත් ගරු සභාපතිතුමියනි විවිධ සම්මන්ත්‍රණ මේවට මට ආරාධනා කරලා ගිහිලා තියෙනවා රට වෙනින් අපි ගිහිලා කතා කරලා තියෙනවා. ඉතින් මේ අය හිතනවා ඒක හොඳයි ගියේ එක. මොකද වැරහැලි ඇඳගෙන හිටපු අය හොඳ ෂූට් ගහලා යනවා දකින්න අපිත් ආසයි. ඒක ඒක හොඳයි. දැන් බලන්න ගහලා යන ෂූට් දිහා බැලුවාම ඉතින් නිර්ධන පන්තිය නියෝජනය කරමින් ඔය විදියට ගිහිල්ලා මං හිතනවා එතුමාලා අපේ වරාය හදනකොට අදායිලාට අර ටර්මිනල් එකක් දෙනකොට මොන තරම් කෑ ගැහිලක් කරාද. නමුත් අද ඉන්දියාව ඉදිරියට යනවා. ඉන්දියා ආයෝජකෙන් හැමල බොහොම හොඳයි. අන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ අයවත් අද බ්‍රේන් වොෂ් කරලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ බ්‍රේන් වොෂ් කරලා තියෙනවා. ඒ අයවත් අද පෞද්ගලික අංශය ගැන දැන් අද කතා කරන්න වෙලා තියෙනවා. ඉන්දියාවේ හොඳ කියන්න වෙලා තියෙනවා. ඉන්දියාව ඉදිරියේ දන ගහලා තියෙනවා. ඉතින් ඒ නිසා එතුමාගේ නායකත්වය ඊළඟට දැන් අද විපක්ෂ නායකතුමා මොකද්ද කිව්වේ? එතුමා කියනවා මේ පෞද්ගලික අංශය ගැන ඒගොල්ලෝගේ විශ්වාසය තියෙනවලු. හැබැයි පෞද්ගලික අංශය කෙරෙහි විශ්වාසය තියලා අද ආර්ථික ප්‍රතිසංශෝධන සංශෝධන කරනකොට ඒවට විරුද්ධ වුණා. ප්‍රයිවටයිසේෂන් ප්‍රොසෙස් එකට විරුද්ධ වුණා. එක පැත්තකින් කියනවා අපි පුද්ගලික අංශය කෙරෙහි විශ්වාසය තියලා වැඩ කටයුතු කරනවා කියලා. නමුත් අපි එවැනි වැඩ පිළිවෙලක් කරනකොට මොකද මේ දෙබිඩි ප්‍රතිපත්ති විපක්ෂ නායකතුමාගේ මේ විපක්ෂ නායකතුමාගේ දෙබිඩි ප්‍රතිපත්තියේ මොකද්ද කියන එක අපි ජනතාවගෙන් අහන්නට කැමති. ඒ වගේම ගරු සභාපති තුමියනි ඊළඟට කියනවා අපි බදු පනවලා තියනවලු. ඉතින් බදු පනවන්නේ නැතුව කොහෙන්ද ගෙදරින් සල්ලි ගෙනල්ලා විපක්ෂ නායකතුමා බලයට ආවම ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා කියන විදිහට එතුමාලා බලයට ආවම එතුමාලගේ ගෙදරින් ගෙනල්ලා රජයේ විහිදම් කරනවද සංවර්ධනය කරනවද පඩිනඩි ගෙවනවද? මේ රටක බදු අවශ්‍ය වෙන්නේ රටේ වියහියදන් වලට මුදල් උපයා ගැනීම සඳහා. ඉතින් එහෙමනම් එවැනි අවස්ථාවකදී අනිවාර්යයෙන්ම බදු පනවන්න සිද්ධ වෙනවා. දැන් අපේ බදු ආදායම හොඳයි. ඒ නිසා අපි ණය ගන්නට වෙන්නේ නැහැ. ඊළඟට අපට ආයෝජන ගලායීම දැන් සිදු වේගෙන එනවා. ඒ පමණක් නෙවෙයි ණය ප්‍රතිවූගත කිරීමේ ක්‍රියාවලිය තව මාසකින් දෙකකින් අවසන් වෙනවා. එතකොට අපි ලෝකයේ රටවල් පැරිස් ක්ලබ් එක ඉන්දියාව ඒ වගේම චීනය ජපානය මේ හැම රටක්ම පොරොන්දු වෙලා තියෙනවා ණය ප්‍රතිවූගත කරන්නේ අවසන් වුවාම ඒ අවශ්‍ය ආයෝජන අපිට ලබා දෙනවා කියලා. ඉතින් මේ මේ අය මොකද මේ ප්‍රතිවර්ණයක් ඉල්ලන්නේ ඊට කලින් මේවා කඩාකප්පල් කරන්න? මේ අය කියන්නේ මොන තරම් බොළඳ කතාවක්ද සභාපතිතුමියනි? මේ මැතිවරණයක් තිබ්බොත් මේ ඔක්කොම ප්‍රශ්න විසඳනවලු. මේකද මේ විපක්ෂයේ ආර්ථික න්‍යාය? මැතිවරණයක් කියලා තිබුණම වෙන්නේ තවත් තියෙන දේවල් අවුල් වෙනවා. හැබැයි මම කියන්නට කැමති කාටවත් මේ ඔක්තෝබර් මාසයේ නියමිත ජනාධිපතිවරණය කල් දාන්න පුළුවන් කමක් නැහැ. ලෑස්ති වෙන්න ජනාධිපතිවරණයට ලෑස්ති වෙන්න. අපිත් ලෑස්ති වෙනවා. ඒ අවස්ථාවේදී මේ රටේ ජනතාව කොන්ද පණ තියෙන හයිය තියෙන රටට වැඩක් කරන්න පුළුවන් බය නැති තීන්දු ගන්න පුළුවන් ආර්ථිකය පිළිබඳව හා අන්තර්ජාතික දේශපාලනය පිළිබඳව හරි අවබෝධයක් තියෙන නායකයා කවුද කියන එක එදාට ජනතාව තේරුම් අරගෙන එවැනි කෙනෙක්ව පත් කරන බවට අපිට කිසිම සැකයක් නැහැ. ඒ නිසා ඉන්ද්‍රජාලකෙයින් ඒ වගේම යෝගියා පාෂා ඒගොල්ලන්ව බලයට පත් කරන්න තරම් මේ රටේ ජනතාව බංකොලොත් වෙලා නැහැ දේශපාලන වශයෙන්. මේ රටේ ජනතාව බුද්ධිමත් ජනතාවක්. මේ රටේ ජනතාවට තේරෙනවා මේ තියෙන ආර්ථික ව්‍යසනය මේකින් ගොඩ එන්නට ගත යුතු ක්‍රියාමාර්ග ඒ සඳහා ජනාධිපතිතුමා විසින් ගන්නා ලද සාධනීය වැඩපිළිවෙළවල් පිළිබඳව එතුමා මේ රටේ ජනතාවට ඉතාම පැහැදිලි අවබෝධයක් තියෙන බව ප්‍රකාශ කරන්න කැමතියි.
ප්ලීස් සභාව දිවාවේ සඳහා නතර කරන්න
සභාව දීක වශයෙන් ගෙන යන්න.
ඔබතුමාගේ කතාව
විතවුට් ලයින්. ඒ වගේම සභාපතිතුමියනි දැන් බලන්න උරුමය වැඩසටහන මේ රටේ ජනතාවට මේ ඉඩම්වල අයිතිය අපේ විශේෂයෙන්ම වතුකරේ ජනතාවට අපේ උඩරට ගැමි ජනතාවට අනිකුත් පළාත්වල ගොවි ජනතාවට මේ ඉඩම් අයිතිය ලබා දීමට කිසිම නායකකට පුළුවන්කමක් වුණේ නැහැ. මේ රටේ නායකව ගණනාවක් බිහි වුණා. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි ජනතාවට අන්නේ උරුමය දායාද කරපු නායකයා. ඒක විතරක් මදිද මේ තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක කරන්න එවැනි සාධනීය වැඩපිළිවෙලක් එතුමා අරගෙන ගියා. දැන් අද ඉතාම ජනතාව එකෙන් සතුටට පත් වෙලා තියෙනවා. ජනතාවට ලොකු ශක්තියක් ලැබිලා තියෙනවා. ලොකු විශ්වාසයක් ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම අපි මේක වතුකරේ ජනතාව මම උඩරට වතුකරේ ආසන්න ගමක ඉපදුණු දේශපාලකයෙකු හැටියට විශේෂයෙන්ම උඩරට වතුකරේ ජනතාවගේ මේ උරුමය උප්පු ලබා දීමේ වැඩපිළිවෙල ඉතාමත්ම අපි ඉක්මන් කරන්නට ඕන. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල අපේ රජය මගින් යොදනවා ඇති. ඒ පමණක් නෙවෙයි ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම රට ගොඩනැංවීම සඳහා අපි ගෙන යන වැඩපිළිවෙලක් ඉතාම සාධනීය වැඩපිළිවෙලක්. ඒ පිළිබඳව අන්තර්ජාතික සංවිධාන අපට ප්‍රශංසා කරලා තියෙනවා. අන්තර්ජාතික සංවිධාන නැතුව අන්තර්ජාතිකයත් එක්ක සම්බන්ධ වෙන්නේ නැතුව ලංකාව වැනි කුඩා දූපත් රාජ්‍යයකට තමන්ගේ ආර්ථිකය සකස් කරගන්නට අමාරුයි. අපේ ආදායම් මාර්ග ඇති කරගන්නට අමාරුයි. සංචාරක ව්‍යාපාරය අපි කරනවා නම් සංචාරක ව්‍යාපාරය සඳහා අපි ආකර්ෂණය කරගන්න ඕනේ සංචාරකයෝ. එහෙමනම් අපිට මේ සංවෘත ආර්ථිකයක් සහිතව අපිට මේක ගෙනියන්න පුළුවන් කමක් නැහැ. ලංකාව පිළිබඳ විශාල විශ්වාසයක් අද ඇති වෙලා තියෙනවා. ගරු සභාපතිතුමනි ගිය මාසයේ විතරක් බණ්ඩාරනායක ගුවන් තොටුපළට සංචාරකයෝ 200,000ක් ආවා. 200,000ක් ආවා. අරගලේ කාලේ 25 දෙනෙක් ආවේ නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුවට පුළුවන් වුණා සංචාරක ව්‍යාපාරය මේ විදිහට දියුණු කරලා මේ රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න. ඒ නිසා තමයි අපිට 4.4 billion US dollars අද අපේ සංචිතවල ඉතුරු කරගන්න පුළුවන් වුණේ. එදා අපිට ඩොලර් එකක් තිබුණේ නැති අපිට ඩොලර් මිලියන 4.4 billion තියෙන එක ඒකත් හාස්‍යයට ලක් කරනවා කිරියල් ලැබතුමා. එතුමා කියන්නේ මේ ඩොලර් බිලියන 4.4ක් කියන්නේ සොච්චමක්ලු. ඩොලර් එකක්වත් තිබුණ නැති තැනක අවුරුද්දක කාලයක් තුලදී ඩොලර් බිලියන 4.4ක් සංචිතයක් සකස් කිරීම ආර්ථික ප්‍රාතිහාර්යක් නෙවෙයිද කියලා මම අහන්නට කැමතියි. ඉතින් ඒ නිසා එතුමාගේ ඒ නිවැරදි ආර්ථික දර්ශනය ඒ ආර්ථික දර්ශනයේදී එතුමා මමත් සමහරවට කල්පනා කරා මෙතුමා මේ ඡන්දෙ ඉල්ලන්නේ නැතුව ඉන්න හදන. ඇයි සභාපතිතුමියනි එතුමා කරන වැඩ මේ ඡන්දයක් බලාගෙන මේ අපේ විපක්ෂනායක තුමා වගේ කරනවා වගේ කරන මේ සිල්ලර වැඩ නෙවෙයි. ජනතාව පිනවීම සඳහා සිල්ලර වැඩ කරනවා ඇයිනෝ ජන මැතිවරණයක් කෙනකොට. දැන් මෙතුමා දුන්න පොරොන්දු මාලාව බලන්නකෝ. මේවා කරනවා මේවා කරනවා මේවා කරනවා ඒ කරන විදිහ කියන්නේ නැහෙනි. කොහෙද ඔබට සල්ලි හොයාගන්නේ? මොකද්ද මේ වැඩ පිළිවෙල? ඉතින් ඒ නිසා අපි කියන්නට කැමති දේශපාලකයෝ කොටස් දෙකක් ඉන්නවා. නායකයෝ දෙකොටසක් ඉන්නවා. සමහර නායකයෝ ඉන්නවා ඔවුන් ප්‍රීචර්ස්ලා පමණයි, දේශකයෝ පමණයි. විපක්ෂ නායකතුමාන් ඒ වගේ කෙනෙක්, දේශකෙක්. දේශනා පවත්වන්න හොඳයි. අනිත් අයගේ කාලයත් අරගෙන විපක්ෂයේ එතුමා දේශනා පවත්වන. දේශනා පැවත්වාට ඒවා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් නැහැ. අනිත් අය තමයි ඉම්ප්ලිමෙන්ටර්ස්, යමක් ක්‍රියාත්මක කරන අය. අපේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉස ඉම්ප්ලිමෙන්ටර් නොට් ඒ ප්‍රීචර්. ඉස ඉම්ප්ලිමෙන්ටර් යා ක්‍රියාත්මක කරන කෙනෙක්. එයා ඉතාම පැහැදිලිව තමන්ගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා ප්‍රතිඵල පෙන්වපු කෙනෙක්. ආර්ථික අගාධයෙන් බේරගත්ත මේ රට දේශපාලන ස්ථාවරභාවය ඇති කළා. මේ ඉන්න මන්ත්‍රීතුමල්ලාගේ, අපේ විතරක් මේ විපක්ෂයේත් හැම දෙනාගේම ජීවිත ආරක්ෂා කරලා දුන්නා. ත්‍රස්තවාදය, දේශපාලන ත්‍රස්තවාදය, ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදය මේ ඔක්කොම යටපත් කළා. පාර්ලිමේන්තු ආරක්ෂා කළා දුන්නා. ඒ නිසා කොච්චර හොඳ වැඩපිළිවෙලක් තිබුණත් ඉම්ප්ලිමෙන්ටර් කෙනෙක් නෙවෙයි නම්, ක්‍රියාත්මක කරන්න පුළුවන් පුද්ගලයෙක් නෙවෙයි නම් ඒ වැඩපිළිවෙලෙන් වැඩක් නැහැ. ඒ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය හයිය, ශක්තිය, දැනුම, පරිණත භාවය නායකයෙකුට තියෙන්නට ඕන. ඒ නිසා එතුමා සහ එතුමාගේ රජය ඒ වැඩ කටයුතු අපි අකුරටම අපි ඉෂ්ට කරලා තියෙන බව ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම කියන්නට ඕන, අද මේ යන ගමන අපිට ඒකම විශේෂයෙන් මම කියන්නට ඕන, මේ කිරියල්ල මන්ත්‍රීතුමා හිටපු ඇමතුමෙක්, එතුමා කිව්වා අපිට ගංවලට යන්න බැරිලු. සභාපතිතුමියනි, මම දැන් පහුගිය ටිකේම ගංවලට යනවා. කිසිම පිළිදම් බැරිකමක් නැහැ. එතුමට බැරිකමක් ඇති. අපේ රජය මගින් දැන් මේ අය කරගන්නා බදු මුදල් වලින් පාරවල් හදන්න, ජල යෝජනා ක්‍රම සඳහා, විවිධ සමාජ සේවා කටයුතු සඳහා දැවැන්ත මුදලක් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් සඳහාම ලබා දීලා තියෙනවා. ඒ නිසා අපිට ගංවලට යන්න බැරි කමක් නැහැ. මේ ගන්න බදු මුදල් වලින් ජනතාවට අවුරුදු දෙකක් තුනක් තිස්සේ අහිමි වෙච්ච ඒ ග්‍රාමීය සංවර්ධනය ඉටු කිරීම සඳහා දැන් මං පෙත් අපි යොදවලා තියෙනවා. ඒ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනකොට විපක්ෂයට බොහොම අමාරුයි. එයා හිතුවේ අපිට මෙවැනි දෙයක් කරගන්නට බැරි වෙයි, ගම්වලට වැඩක් කරන්න බැරි වෙයි, ගමේ ජනතාවට යමක් දෙන්න බැරි වෙයි කියලා. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඒ ආර්ථික වැඩපිළිවෙල හා ප්‍රතිපත්ති යටතේ අපි ඉතා පැහැදිලිව ඒ ජනතා අභිලාෂයන් ඉටු කිරීම සඳහා අවශ්‍ය
තව මිනිත්තු දෙකක කාලයක්
සකස් කළා පමණක් නෙවෙයි සභාපතිතුමියනි, ඒ අපි ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කරන්න කැමති. ඒ පමණක් නෙවෙයි, විශේෂයෙන්ම දැන් ඔන්ලයින් බිල්ලෙක් ගැන කිව්වා. අද හරිම මේ ඉන්නවා සමහර අය දේශපාලනය කරන්නේ මොකද, මේ මාධ්‍ය වීරයෝ බවට පත් වෙලා, මාධ්‍ය වීරයෝ බවට පත් වෙලා මේ රටේ ජනතාවට මේ ෆේස්බුක් වලින්, ඉන්ස්ටග්‍රෑම් වලින්, මේ සියල්ලෙන්ම සහ මාධ්‍යයෙන් සිදුවෙච්ච විනාශය ගැන කවුරු කතා කරන්න බයයි? ඇයි මාධ්‍යයට බයයි? මාධ්‍යයේ සුරතලුවන්ට තමයි ඔක්කොටම ඕනකම තියෙන්නේ. අපි සත්‍යය කතා කරන්න ඕන. කී දෙනෙක්ගේ ජීවිත නැති වුණාද? කීදවෙක් සියදිබී නසාගත්තද. අරිතක මෙවැනි පනතක් තියෙන්නේ අපේ රටේ විතරක් නෙවෙයිනි, ලෝකයේ රටවල් එකසිය ගානක මේ වගේ පනත් තියෙනවා. දැන් අද බලන්නේ මේක තව තවත් පරක්කු කරන්න, තව තවත් ප්‍රමාද
කරන්න.
ඒ නිසා මේ ඔන්ලයින් බිල් එක ඒක යම් අඩුපාඩුකම් තියෙනවනම් ඒව හදාගන්න අතරම ඉතා ඉක්මනින් අපි ක්‍රියාත්මක කරන්නට ඕන. ඒක අපේ රටේ ජනතාවගේ ජයග්‍රහණයක්, අපේ රජයේ ජයග්‍රහණයක් බව ප්‍රකාශ කරමින් අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමි. මගේ කතාව අවසන් කර බොහොම
ස්තුතියි. Honorable M.A. Sumanthiran, you have 13 minutes.
Thank you, Honorable Presiding Member. His Excellency the President made a statement of government policy yesterday at the opening of the new session of Parliament. Now he's made this practice in his short tenure as President. He's done this many times. One wondered each time he prorogued Parliament why he was doing so. Now it seems fairly clear to us that he loves to give a throne speech, and as often as he can, he mounts that chair and says to the House and to the nation all the things that he had wanted to say for several decades now. So while he enjoys himself doing that, the citizens of the country are in utter peril due to the economic situation. Of course, the president waxes eloquent about how much he has turned the economy around. All of us know that those are hollow words. It is true that there is a semblance of normality that has been restored. With his long experience, one must concede that he has steadied the ship somewhat, and we wish to congratulate him on that. But when you have a moratorium on debt repayment, that's a looming disaster. It gives you immediate relief, only to have darker clouds surround the country a little later. Similarly, the IMF relief enables us to borrow more now. Well, we need to borrow, no one disputes that. But that can only take us into further debt. So it seems, on the outward, that things are rosy, but in fact, they are not. A long-term look will tell us that that is not true. And the country must realize this. The country must also realize that the president has declared this year an election year, as though it is entirely at his disposal to decide on election dates. We are a republic. We are not a monarchy. Our constitution stipulates, the laws stipulate, when periodic elections must be held. When local council elections were declared to be held early last year, by a sleight of hand, by not signing the warrant to release the money, the Minister of Finance, the President himself, thwarted the citizens of this country exercising their franchise. That's a violation. That's a violation against democracy. That's a violation of the Constitution. For a long period now, the provincial council elections have not been held. I have repeatedly reminded the Prime Minister that following on his own committee's recommendation, I have introduced a private member's bill, which if it is passed, provincial council elections can immediately be held. But they are holding that back. And now he has decided that a presidential election must be held. And so the Treasury has been advised to release funds for two elections, presidential election and a general election this year. Now, we all know that when the president signals right, he often turns left. So we are not quite sure what this signaling really is. Nevertheless, you cannot build the economy of a country by the way you suppress people exercising their franchise, people expressing their dissent, and by oppressive methods. And that is what we see. You can say all you want as a statement of government policy. And one thing I want to highlight here is that as he took office, he came to this house and he said, first shall we resolve the ethnic conflict. He asked everyone in the house. Everyone put their hands up. Everyone said, yes, we will do it. And he assured us that that will be done before the 75th Independence Day celebration that happened last year. Now we have gone past the 76th Independence Day as well. And not a hum, not a word from the President on that issue. நேற்றைய தினம் தன்னுடைய பேச்சிலே ஜனாதிபதி அவர்கள் இனப்பிரச்சனைக்கான தீர்வு என்றதை பற்றி ஒரு வார்த்தை கூட பேசவில்லை. தான் பதவியேற்ற போது முதலாவதாக இந்த சபைக்கும் மக்களுக்கும் அவர் சொன்னது, உடனடியாக இனப்பிரச்சனைக்கான தீர்வை நாங்கள் கண்டுகொள்ளுவோம், நீங்கள் தயாரா, நீங்கள் தயாரான்னு ஒவ்வொருவரையும் பார்த்து கேட்டு 2022 ஆண்டு நவம்பர் மாதத்திலே இந்த சபையிலே அனைவரையும் சேர்த்து அனைத்து கட்சி மாநாடுகளையும் மூன்று தடவைகள் கூட்டி 75வது சுதந்திர தின கொண்டாட்டத்துக்கு முன்னதாக இது தீர்க்கப்படும் என்றெல்லாம் பறைசாட்டினார். ஆனால் 76வது சுதந்திர தின கொண்டாட்டமும் முடிந்து விட்டது. அதைத் தொடர்ந்து இங்கே வந்து உரையாற்றிய ஜனாதிபதி அதை பற்றி மூச்சு கூட விடவில்லை. அப்பொழுது அவர்களை அழைக்கிற போதே நாங்கள் சொன்னோம், இது வெறும் வார்த்தைகள், இதை செய்ய அவருக்கு அரசியல் பலம் கிடையாது, இனப்பிரச்சனைக்கான தீர்வை எதிர்க்கிறவர்களை பாராளுமன்றத்திலே ஒரு போலி பெரும்பான்மையோடு வைத்துக் கொண்டு ஜனாதிபதி இதனை செய்ய முடியாது, வெறும் வார்த்தை ஜாலங்களினால் எங்களை ஏமாற்றுகிறார், ஆனாலும் நாங்கள் இதற்கு தடங்களாக இருந்தோம் என்று சொல்லாமல் இருப்பதற்காக அனைத்து கூட்டங்களுக்கும் நாங்கள் போனோம், எங்களுடைய ஒத்துழைப்பு முழுமையாக இருக்கும் என்பதை வெளிப்படுத்தினோம். அப்படி செய்திருந்தும் கூட எந்த நடவடிக்கையும் எடுக்கப்படவில்லை. மூன்றாவதோ நான்காவது கூட்டத்திலே எங்களது கட்சி தலைவர் திரு சம்பந்தன் ஜனாதிபதியை பார்த்து சொன்னார், இந்த கூட்டங்களிலே எடுக்கப்படுகிற முடிவுகளிலே ஒரே ஒரு முடிவுதான் நடைமுறைப்படுத்தப்படுகிறது என்று சொன்னார். மிஸ்டர் சம்பந்தன் டோல் த பிரசிடன்ட், தேர் இஸ் ஒன்லி ஒன் மேட்டர் தட் இஸ் டிசைடட் அட் தீஸ் மீட்டிங்ஸ் தட் இஸ் இம்ப்ளிமெண்டட். அது என்னவென்று ஜனாதிபதி கேட்டபோது திரு சம்பந்தன் சொன்னார், அடுத்த கூட்டத்துக்கான திகதி. And Mr. Sambandhan said, and that is the date for the next meeting. That is the only thing that is implemented. கூட்டங்கள் கூடி கூட்டங்கள் கூடி செய்வதாக சொல்லி 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 செல்வதையே தன்னுடைய பழக்கமாக கொண்டு விட்ட ஜனாதிபதி இந்த விடயத்தை முற்று முழுதாக மறுதளித்தவராக அரசாங்க கொள்கை பிரகடனமாக இங்கே உரையாற்றியிருக்கிறார். இதனை நாங்கள் முற்று முழுதாக நிராகரிக்கிறோம். ஏனென்றால் இந்த நாட்டிலே பொருளாதார பிரச்சனை ஏற்படுவதற்கு அத்திவாரமே இந்த நாட்டிலே இருக்கிற தமிழ் தேசிய பிரச்சனை, அதற்கான ஒழுங்கான ஒரு அரசியல் தீர்வு இல்லாமல் ஒரு ஆயுத தீர்வை இலங்கை அரசாங்கம் முன்வைத்து அதற்காக கடன்கள் பெற்று பொருளாதாரத்தையே நாசமாக்கி விட்டிருக்கிற காரணத்தை நான் இங்கு நினைவுபடுத்த விரும்புகிறேன். அதை தீர்க்காமல் நாட்டிலே மிகவும் முக்கியமான எண்ணிக்கையிலே சிறுபான்மையாக இருக்கிற இன்னொரு தேசிய இனத்தினுடைய அபிலாஷை பூர்த்தி செய்யப்படாமல் இந்த நாட்டின் பொருளாதாரம் எப்பொழுதுமே சரிவட்டு வரப்போவதில்லை. ஆகையினாலே எவ்வளவுதான் பேசினாலும், எவ்வளவுதான் தான் செய்து முடித்து விட்டேன் என்று மக்களுக்கு சொன்னாலும், உண்மை மக்களுக்கு தெரியும். ஜனாதிபதி தேர்தல் வருகிற போது மக்கள் விழிப்பாக இருந்து இதற்கு சரியான முறையிலே தங்களுடைய பதிலை அளிக்க வேண்டும். வெறுமனே இது பொருளாதார பிரச்சனை மட்டும்தான் என்று சொல்லிக்கொண்டு நாட்டின் அடிப்படை பிரச்சனையான தமிழ் தேசிய பிரச்சனைக்கு ஒரு முடிவெடுக்காமல் அவர் தொடர்ந்து முன் செல்வாராக இருந்தால் இன்னும் அதால பாதாளத்துக்குள்ளே இந்த நாடு விழுவதை எவரும் தடுக்க முடியாது. நன்றி.
பொமஸ்தோத்தி கருருஹோய் தபே குணாதிரி மத்தமா புதுமாறு மினித்து விசிப்பாக காலையாக தீரும்
கரு மூலாசனேக பவன கரு மந்திரி துமிய அத விசேஷமே உத்தரீத்தர பார்லிமேந்து தூள ஈயே தவசே கரு ஜனாதிபதி ரணில் விக்ரமசிங்க மெத்துமா விசிங் நவவன பார்லிமேந்து பசன சசிவாரய விவருத்த கரமிங் திருபாத் கரப்பு பிரதிபத்தி பிரகாசனே சம்பந்தி அப்பே கரு மந்திரி துமெக் சா ஒபுதுமிய விசிங் ஸ்திரக்கரண சபாவ கல்தபனமே அவஸ்தாவ யோஜனாவட்ட கதாகன் லபியமகன சத்துட்டு வேணும் மே ஜனாதிபத்துமா கலப்பு கதாவே முழு சமஸ்த கதாவும் அப்படி கத்தோத் மே கதாவே பணிவிடையாக தினம் ஆயத்துமா ஏ பணிவிடைய தமாய் நவதவதாவாக் மே பார்லிமேந்து நியோஜனே கரண தேசபாலன பக்சவல நாயக்க அத்துல சீலுமதே நாடு அப்படி எக்கட எக்கத்துவே அப்ப எக்கட எக்கத்துவெல்லாம் மேராட்ட கொடகான உத்சாகரம் மேராட்ட திபுன தத்துவர வடி அம்ஸ்தாவர பாவேகட கிணல்ல தீனோ விசாய் விசிதேக்கே தெல் போலிங் கேஸ் போலிங் விதுலியனே அரகல மினிமெரும் கினிதபீம் எஸ்எல்ல அவசான கரல அம்ஸ்தாவர பாவேகட வில்ல தீனவா தவத் மேக ஸ்தாவர பாவேகட கினியன்ன எதுவும் ஆராதனா கரணும் கதாமே கதாவே அப்பி கத்தோத்தேம மே கதாவ துல அப்பிட கண்ண புழுவாங் எதுமாகே கதாவின் பிலிபிபுவினதி இதனால் மே கதாவேதி எதுமாகே கதாவே மம எக்க தனக் பெலுவா இதனால் எதுமா கியனவா ஸ்ரீலங்கா பொது ஜன பெருமுணகன் மே ஒவ்வொருமையாத் நியோஜனையை கண்ண ஸ்ரீலங்கா பொது ஜன பெருமுணகன கியனும் அப்பி ரணில் விக்ரமசிங்க ஜனாதிபத்துமா ஈட்டியே கதவுரு தேக்க அப்ப கதவுரு தேக்க ஈட்டியே எதுமா அப்பிட பாயினோ அப்ப எதுமாட பாயினோ மே வாகனதே என்ன மே ஏத்த எதுமாகே எதுமாகே தேசபாலன தர்சனேக்க நெவெய் அப்ப ஈட்டியே நமுத் மே அதிவெச்ச அர்பூதே வேளாவேதி மேலட்டே அகமதிவரே பாத் கரன கோட்ட எதுமாவ பாத் கரான்னு கிர ஸ்ரீலங்கா பொது ஜன பெருமுண அப்பி ஏக ஸ்திரகர அப்படி யோஜனா கல எக உணா எதுமாவ ஜனாதிபதி பவட பாத் கரன்னு மே பார்லிமேந்து தேசிய விசிப்பாயின் தந்தை கண்ண கோட்ட ஸ்ரீலங்கா பொது ஜன பெருமுண ஏக நாயகத்துவே கத்தா எக்கசிய தீஸ் சதரா சந்தை தீல எதுமாவ ஜனாதிபதி கல எதுமா ஏக போம பேதிலிவ நிர்லோபிவ கியனவா வெனத் மா விவேச்சனே கரப்பு ஸ்ரீலங்கா பொது ஜன பெருமுட புடுவாங்குனா மாத்தக்க வடகரான் ரட்டகன ஹிதலா அப்ப தேசபாலன பிரதிபாத்து கணித்தான் அத்துவ எதுமாத்தக்க வடகரான் எங்குனா கிள கியனும் ஏகா தெக்கம கியனவா எதுமா அனிப்பத்தெங் கியனோ சமகி ஜன பலவேகி இன்னும் மாசமங்க போ காலையா கிகர தேசபாலனே கல ஆய ஏகன மி கிரியல்ல அப்பே மந்திரி துமா வகே பரணாய எதுமாத்தக்க தேசபாலனே கருப்பு ஆய திஸ் அத்த நாயக மகே மித்ர மந்திரி துமால ஏ வகேம கியனவா மா தேசபாலன அதுன்னா அதுன்னா தெய் இன்னும் ஏக ஆடது கியன் விபாக்ச நாயக துமாட வேற காட்டவாத் நிவை மிக நமதாலன ஏ கியானே சஜித் பிரேமதாத மாத்தியவாதமா தேசபால அந்துள்ளது இது எதுவும் ஆனவா ரட்ட வேண்டியும் பொது கமனக்கட்ட எக்கத்து வேண்ண பொதுஜன பெருமூட்ட புழுவான்னா සමගි ජනබලවේකට බැරි ඇයි කියලා. එතුමා අනෝ ඇයි සමගි ජනබලවේකට බැරි කියලා. ඉත අපිත් දානවා විපක්ෂ නායකතුමාගේ ඇයි බැරි. තමන්ගේ නායකයනේ. අවුරුදු ගානකට දේශපාලනය කළාට. තමන්ගේ දේශපාලන ගෙනාවා. දැන් ශ්‍රී ලංකා පොජන පෙරමුණ වෙච්ච අපිට එතුමා විවේචනයකට අපිට හොඳයි නං. රට ගැන හිතලා එතුමාත් එක්ක යන්න ඇයි බැරි කියලා එතුමා අහනවා. ඒ වගේම මේ කතාවේ හොඳම කොටස තමයි මම ඊළඟට ගන්න. මේක තමයි හොඳම කොටස. මේ කතාවේ කියනවා රැයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජනතා විමුක්ති පෙරමුණ යහපාලන ආණ්ඩුව සමග අපි සමග සමීපව වැඩ කටයුතු කළා. බලන්නකෝ දෙයියනේ. මේ දැන් අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති නායක මේ වෙලාව මේ දවසේ මේ වෙලාව ඉන්නේ ඉන්දියාවේ. ලංකාව හිටියා නම් හොඳයි මේක කියනකොට. අපිත් එක්ක සමීපව කටයුතු කළා. ඒ විතරක්ද? දූෂණ විරෝධී වැඩපිළිවෙලේ මූලික කාර්යභාරය අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ඉටු කළා. දූෂණ විරෝධී කාර්යාලයේ මෙහෙයවීම සඳහා ආනන්ද විජේපාල මහතාගේ නම යෝජනා කළෙත් අනුර කුමාර දිසානායක. ඒ කාර්යාල ලිපිගොනු පිටපත් තවමත් අනුර කුමාර දිසාන මහතා ළඟ තිබෙනවා. ඉතින් රට වෙනුවෙන් පොදු ගමට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. බලන්නකෝ ඒදීගේ හැටි. ඒදීගේ හැටි බලන්නකෝ 2015 දැන් ළම දකලා තියෙනවා රූපවාහිනී සාකච්ඡාවලදී අහනවා උංගක් අය අනුර කුමාර දිසානායක මහත්තයාගෙන් මන්ත්‍රීතුමාගෙන් අහනවා මේ ඕගොල්ලෝ නේද යහපාල ආණ්ඩුව ඇදුවේ කියලා. එතුමා කියනවා අනීනේ අපි හදනවද අපි මොනවද ඒ ආණ්ඩු ගේන්නේ කියලා කියනවා. අපි ඇදුවේ නැහැ කියලා කියනවා. හැබැයි එහෙම ඇදුවේ නැත්තම් මේ ගෙනල්ලා තියෙන්නේ. ඒ විතරක්ද? අර දූෂණ විරෝධී ඒක බාරව කටයුතු කළා. තාම ෆයිල් ටික එළු. දැන් දෙයහාමුදුරුවනේ අනුර කුමාර දිසානායකට මේක බාර දීලා දුන්නා නම් 2015 ඉඳන් 19 වෙනකන් ඒ අවුරුදු 4 මාර්ග 5ක කාලය තුල මේ හොරු ටික අල්ල ගන්න තිබුණානේ. තාම ෆයිල් ටිකත් එයා ගාව. අල්ලපු හොරෙකුත් නැහැ, ගාපු වදේකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. දැන් තාම කියනවා ආපෞසරයක් හොරු ඉන්නවා කියලා. ආපෞසරයක් කියන හොරු ඉන්නවා කියලා. අපි අහනවා අනුර කුමාර දිසානායකගෙන් දැන් ඔයා හිටපු දෙන දැන් හොඳට පැහැදිලිව පේනවා. කිසිම අඩුපාඩුවක් නැතුව කොහෙද හිටියේ කියලා පැහැදිලිව පේනවා. එතකොට මේකත් එක්කම ගරු මන්ත්‍රීතුමිය මට මතක් වෙනවා දැන් මේ ජනතා විමුක්ති පෙරමුණ හැම වෙලේම කියනවා මේ 75 වසරක සාපේ ගැන. දැන් මේ කතාවෙන් තමයි මේක එළියට ආවේ. 75 වසරක සාපේලු. මොකද හේතුව මේ අපි මාරුවෙන් මාරුවට ආණ්ඩු කළා මේ රට ඉවර කළලු. දැන් අනුර කුමාර දිසානායක මහත්තයා 2004 ජනතා විමුක්ති පෙරමුණ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට අපිට ඒ වෙලාවේ ආණ්ඩු හදන්න අපිත් එක්ක එක්ක වුණා. අපිත් එක්ක එක්ක වුණා මන්ත්‍රීවරු 38ක් පාර්ලිමේන්තුවට ආවා. ඒකේ අමතිකම් කළා. එතකොට අර 74න් ඒක ගලවනවද? අවුරුදු 74ක සාපයක් තිබුණා නම් අනුර කුමාර දිසානායක මහත්තයා හිටපුගෙන් ගලවනවද? ඒකෙන් ගලවනවද ඒ අවුරුදු ටික? 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව බලයටපත් කරන්න ආවා. 2004 අමතිකම් කළා. අමතිකම් හතරක් කළා. 2005 මහින්ද ජනාධිපතිතුමාව බලයටපත් කරන්න ආවා. දැන් ඒ බලයටපත් කරන්න ඇවිල්ලා අවුරුදු 9ක් මහින්ද ජනාධිපතිතුමා රට පාලනය කරා. දැන් එතකොට ඒකත් 75 සාපෙන් අනුර කුමාර දිසානායකට ලේකම් ගලව ගන්න එපා. අයි මේ අපි හදපු ආණ්ඩුනේ දෙයහාමුදුරුවෝ. 2004 ආණ්ඩුවත් අපි හැදුවා එක්ක අහුවෙලා. චන්ද්‍රිකා මැතිනියත් එක්ක මහින්ද ජනාධිපතිතුමාත් එක්ක ආණ්ඩුවත් හැදුවා. ඒ විතරක් නෙවෙයි ඊයේ ජනාධිපතිතුමාගේ කතාවෙන් 15ත් අදලා දෙයහාමුදුරුවනේ බලන්නව එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම්. තව ඒවා ඉස්සරහට එයි මං හිතන්නේ. දැන් 2015 යහපාල ආණ්ඩුව හදන්න එදා මෛත්‍රීපාල සිරිසේන අපේ හිටපු පහලේ කම්බරයා ඒ පැත්තට ගන්නකම එක්සත් ජාතික පක්ෂයේ රයිල් වික්‍රමසිංහ එදා ඒ පක්ෂයේ නායකයා හැටියටත් ජනතා විමුක්ති පෙරමුණත් තමයි යහපාල ආණ්ඩුව මේ රටට ස්ථාපිත කරේ. එහෙනම් යහපාල ආණ්ඩුවෙන් සිද්ධ වුණා නම් යම් වැරද්දක් මේ රටට යහපාල ආණ්ඩුවෙන් මේ රටට ආර්ථිකේ කඩාගෙන වැටෙන මොන යම් දෙයක් සිද්ධ වුණත් ජනතා විමුක්ති පෙරමුණේකට වග කියන්න ඕනේ. හෘද සාක්ෂිය දෙකකව වග කියන්න ඕනේ. ඇයි හේතුව? ආණ්ඩුව හදන්න ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ලබා දීලා තියෙනවා. දැන් මේ වෙනකොට ජනතා ඒක්ති ප්‍රමුණේ නායකයා කොහෙද ඉන්නේ? ඉන්දියාවේ ඉන්නවා. මම එතුමාගේ හඳින්ම එතුමා ගියපු ටිකක් එතුමා නෑනේ අද එතුමා හඳින් මං ඉන්නවා. ජනතා ඒක්ති ප්‍රමුණ නියෝජනය කරමින් රෝහිත අබේගුණවර්ධන ජනතා ඒක්ති ප්‍රමුණේ අනුර කුමාර ජාලගේ මාතෙන් මේ කතා කරපු අනුර කුමාර ජාලගේ නායකයා කියපු එක විතරක් මම මේ බලනවා මේක කොහෙන්ද කිව්වේ කියලා. එතුමා කියනවා දොරයප්පා ක්‍රීඩාංගනයේ අලුත් වැඩියා කිරීම ඉන්දියාවෙන් ඉල්ලුවා. ලංකසන්තුරේ වරාය අලුත් වැඩියා කිරීම ඉන්දියාවෙන් ගත්තේ. පලාලි ගුවන්තොටුපළ වරාය අලුත් වැඩියා කිරීම ඉන්දියාවෙන් ගත්තේ. මෙතන නිලාවැලි ඉතාමත් මන්නම් බෙරළ තීරයේ අක්කර 4ක් ඉඩම් ප්‍රමාණයක් ඉන්දියාවේ හෝටල් කරුවන්ට දුන්නා. උතුරේ තිබුණු ඉතාමත් වටිනා සම්පත් තමයි පුල්මඩේ කනිජවැලි නිධිය. විරලා සමාගමට උපරම උත්සාහ කරමින් තිබුණේ පුල්මඩේ කනිජවැලි නිධිය ගන්න. මම කලින් කිව්වා කෙනාගේ ඒ සමාගම ඒකේ සේවකයන් සහ අන්තර් සමාගම සේවකයන්ගේ මැදිහත් වීමෙන් තමයි විරලා සමාගමට ඒක විකුණන එක නතර කරගත්. එතනින් නතර වුණේ නැහැ. ඉන්දියානුවෝ අපේ රටේ බලශක්ති වෙළඳපොළට ආවා. තෙල් වෙළඳපොළ අත්පත් කරගත්තා. අපේ රටේ තෙල් ගෙන්වීම, ගබඩා කිරීම, බෙදා හැරීම තෙල් සංස්ථාවේ ඒකාධිකාරියා සිංගප්පූරුව ලෝකයෙන් ප්‍රධාන තෙල් ලකුණු හබ් එකක්. අපිටත් හබ් එකක් හදන්න පුළුවන්. රයිල් වික්‍රමසිංහ අයියේ ඉන්දියාවේ ගිහිල්ලා ඒක දෙන්න ලෑස්ති වෙලා කියනවා IOC කාර්යයන්ට මන්නාරම් ද්‍රෝණියේ මෙගාවෝට් 4000ක සුළං බලයෙන් විදුලිය හදන්න පුළුවන්. දැන් අපිට තියෙන්නේ 2000යි. දැන් මොකද කරන්න හදන්නේ රයිල් වික්‍රමසිංහ? මන්නාරම් ද්‍රෝණියේ සුළං බලයේ බලයෙන් විදුලිය හදන ව්‍යාපෘතිය දෙන්න හදනවා ඉන්දියාවට. ඉන්දියාවේ අදානි සුළං බලාගාරය ගන්න ටෙන්ඩර් දාලා ලංකාවට අදානි එන්නේ රයිල් වික්‍රමසිංහට අතට අත දීලා අදානි විදුලිය හදනවා සුළං බලෙන් අපිට විදුලිය විකුණනවා. රුපියල් වලින් රුපියල් ලාභය ඩොලර් කරලා ගෙනියනවා. මේ තෙල් ගෙනල්ලා විදුලිය හදුවත් එකයි හුලං වලින් විදුලිය හදලා ඩොලර් අරගෙන ගියත් එකයි. බුදු අම්මේ අනුර කුමාර ඉසානායක මහත්තයාගේ මේ කියපු ටික තිස්ස අත්තනායක මගේ සහෝදර මන්ත්‍රීතුමනි කොහොමද දියේද මේ වෙලාවේ ඉන්දියාවේ? මේ වෙලාවේ ඉන්දියාවේ එතුමා අපි දැක්කා යුරෝපීය ඇඳුමකුත් ඇඳගෙන. දැන් ඉන්දියාවත් හොඳයි, මෙහෙම වෙන්න ඕනේ. අපටත් ඕනේ මේ ජනතා ඒක්ති ප්‍රමුණේ කියන අය මේ ළිඳ ඇතුළෙම ලිම් පඩියම ඉන්න තු උඩට එන්න ඕනේ. අර LTT ගේ කොටසක් උඩට ගෙනාවේ ඔබතුමාලා කාලේ මතකයිනේ? අර ඒකෙන් එළියට ආපු මිනිස්සුනේ LTT එකට ඊට පස්සේ ඉවර උනේ. එළියට එන්න ඕන මේගොල්ලෝ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ වැරදිලාවත් ඉන්දියාවේ මෙතුමාව හම්බේ නැහැ. මේව ඇහුවොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අදානිවත් හම්බේ දන්නේ නැහැ. සමහර වෙලාවට අදානිවත් හම්බේ දන්නේ නැහැ නේද? ඊට පස්සේ හම්බෙලා කතා කරයිද කියලා. ඒතර මේක තමයි මේ අයගේ සමාජවාදී. මේ අයගේ සමාජය එක සමාන්තරව කියන කතා කරන දේ තමයි අද මේ එළියට අවිල්ල තියෙන්නේ. එනිසා ගරු මන්ත්‍රීතුමිය අපි බොහොම පැහැදිලිව කියනවා. අපි මේ කන්න හිතුණාට පස්සේ කබරගෝයා තලගෝයා කරන දේශපාලන මතවාදයේද මේ එළියට අවිල්ල තියෙන්නේ. ඔවුන්ට විරුද්ධ වෙන්න ඕන වුණාම ඕනම දේකට විරුද්ධ වෙනවා. හැබැයි ඔවුන්ට ආපහු මිත්‍ර වෙන්න ඕන වුණාට පස්සේ එතනින් මිත්‍ර වෙන සමාජ වැඩපිළිවෙලක්ද මේ ඉදිරියට ගෙනියන්නේ කියන එක අපි එතුමල්ලගෙන් අහන්න ලෑස්ති. ඒ වගේම ගරු මන්ත්‍රීතුමිය මම දැක්කා, අපි දැන් අහගෙන හිටියා අපේ විපක්ෂ නායකතුමා බැලුවා ඊයේ දවසේ ජනාධිපතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කළා. එතුමා මොකද කරේ? එතුමා බැලුවා මමත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා. අද ඉදිරිපත් කරා. දැන් මන්ත්‍රීතුමිය ඔබතුමගේ නමත් යනවා මේක වාර්තාගත වෙන. මොකද ඔබතුමනේ ස්ථිර කරේ මේ සභාව කල්තාපනේ ස්ථිර කරා. දැන් විපක්ෂ නායකතුමා අද යෝජනා 20ක වැඩසටහනක් ඉදිරිපත් කළා අපිට. අධ්‍යාපනය ගැන, කෘෂිකර්මාන්තය ගැන, ධීවර ක්ෂේත්‍රය ගැන, ව්‍යාපාරිකයන් ගැන, ආර්ථිකය හදන හැටි කියලා මෙතුමා කිව්වා. එතුමා කිව්වා ලොකු වැඩපිළිවෙලක් ගැන කිව්වා. එතන ප්‍රතිගත ප්‍රකාශය. හොඳයි. මම අහගෙන හිටියා. මම මෙතෙන්ට වෙලා අහගෙන හිටියා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ කියලා. මම හැබැයි මං වෙන කිසිම දෙයක් ඔළුවට ගත්තේ නැහැ. මං එතුමා දිහා බලාගෙන මං හිටියා. හැබැයි මං කොච්චර අහගෙන හිටියත් මට තේරුම් ගන්න බැරුණා. ඒක මගේ වරදක්ද දන්නේ නැහැ. මට තේරුම් ගන්න බැරි වුණා. හැබැයි මට තේරුම් ගන්න බැරි වුණා වගේ ඊයේ මං දැක්කා මම වගේම තේරුම් ගන්න බැරි වෙච්ච පාට්ලි චම්පික සරත් පොන්සේක කුමාර වෙල්ගම රාජිත සේනාරත්න තේරුම් ගන්න බැරි ඉඳ වෙන්න ඇති ජනාධිපතිවරු ප්‍රතිපත්ති ප්‍රකාශය අහගෙන හිටියා. ඒ පක්ෂයෙන් ඡන්දෙ ඉල්ලලා එතුමල්ලත් එක්ක ඉන්න ප්‍රබල කණු ටික ඊයේ මෙතෙන්ට ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හොඳට අහගෙන හිටියා. ඒ ගැන යම් මාධ්‍යරත් කිව්වා. හැබැයි අද එතුමල්ල නැහැ. මං හිතන්නේ මට වෙච්ච දේ ඒ හතර දිනාට වෙලා තියෙන්නේ. මොකද එතුමා කියනවා අපට තේරෙන්නේ. එතුමා කියනවා අපට තේරෙන්නේ. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය අපේ ගරු මන්ත්‍රීතුමිය මම දැක්කා අද මේ පාර්ලිමේන්තුවේ කතිකලයේ ඉස්තුව ගත්තට පස්සේ විපක්ෂයේ කතිකලයේ ඉස්තුවේ තජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ නම නැහැ. දැන් ඇත්තටම එතුමාගේ නම තිබුණා නම් අපි ලෑස්ති වෙනවා. අපි එහෙමනේ කතික කරන්නේ. අපි කතා කරනවා අපි බලනවා ඊළඟට කවුද විපක්ෂේ ඉන්නේ. එයා මොනවද කතාවේ උත්තර දෙන්න අපි ඉන්නේ. අපි ආණ්ඩුව. හැබැයි එතුමාගේ නම නෙවෙයි මේකේ දාලා තියෙන්නේ. මේ වෙනවා දිලිප් එදාරච්චි මන්ත්‍රීතුමාගේ නම. මේ නම ඇයි තිසත්නාගමතුමා මේ නම දාන්නේ? ආසයි බයයි. මම දන්නේ මොකක් හේතුව කියලා. ආස නම් දාන්න එපා. ඇයි බය? දැන් අපි නම් ආස නම් දානවා. අය බල බල ඉන්නේ නැහැ. ඒ හින්දා මොකද මේ දාන්නේ නැතුවේ? ඉතින් මේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඔක්කොම අපි හිතනවා මේ පොළොවේ කරන්න පුළුවන් ද බැයිද කියන එක ගැන එතුමාටත් රටටත් ප්‍රශ්නයක් තියෙනවා. සගරු මන්ත්‍රීතුමිය විශේෂයෙන්ම මේ ඉදිරිපත් කරපු ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ප්‍රකාශය තුළ අපි දකිනවා අභියෝග රාශියක් තියෙනවා අපිට. අපි අභියෝග රාශියකට මේ මූණ දෙන්නේ. ඒ අභියෝග රාශිය තමයි ආර්ථික වශයෙන් කොහොමද අපි ගොඩනගන්නේ. එක පැත්තකින් අපි මේ වෙන විට IMF එකත් එක්ක සාකච්ඡා කරගෙන ඔවුන්ගෙන් ලැබෙන්න තියෙන ඒ මුදල් ණය ප්‍රමාණය ලබා ගන්න ගමන් කොහොමද අපි ආර්ථිකය අපි ගොඩනගන්නේ. දැන් වෙනදාට වැඩිය සංචාරක කර්මාන්තයේ ප්‍රගතියක් අපට පේනවා. වෙනදාට තිබුණාට වැඩිය සංචාරකයන්ගේ පැමිණීමේ ප්‍රගතියක් තියෙනවා. ඒතර මේ 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 සංචාරක ක්ෂේත්‍රයේ වගේම අනිකුත් ක්ෂේත්‍ර අපරායන ක්ෂේත්‍රයේ ඒ වගේම අනිකුත් දේශීය කර්මාන්තවල මේ සියල්ලම ගැන වැඩි අවධානයක් යොමු කරන්න වෙනවා. මේ වැඩි අවධානය යොමු කරොත් ඒ වගේම රට ස්ථාවර භාවයක් වෙනවා. රටේ අහවල් තැනින් ඒ වගේම වැඩ වර්ජන ඒ වගේම අරගල මේවා නිර්මාණය වුණොත් රට ආර්ථික වශයෙන් වැටෙනවා. ඒ රට ආර්ථික වශයෙන් වට ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. රට ආර්ථික වශයෙන් වට ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. රට අනිවාර්යයෙන්ම ස්ථාවර භාගයකට අපි ගෙනියන්න වෙනවා. ඒ ස්ථාවර භාවයට අපි ගෙනියන්න නම් අපි අනිවාර්යයෙන්ම අපි එකට එකතු වෙලා වැඩ කරන ස්වභාවයක් එකට එකතු වෙලා මේවට උත්තර දෙන්න පුළුවන් වැඩපිළිවෙලකට අපි ලෑස්ති වෙන්න වෙනවා. එම නෙවෙයි නම් වෙන්නේ අපිට බොහොම පැහැදිලිව අපි ඔක්කොම එක රටක් මේ රටක් හැටියට අපි සමහර වෙලාවට බෙදිලා තිනවා. අපි මේක ජාතීන් හැටියට බෙදෙනවා, ආගම් හැටියට බෙදෙනවා, පක්ෂ හැටියට බෙදෙනවා, කුල හැටියට බෙදෙනවා. මේ බෙදීම නවත්තලා අපි ඔක්කොම එක රටක මිනිස්සු හැටියට මේ අභියෝගය බාර ගන්න ඕන. අපි අභියෝගයක් මැද ඉන්නේ. ලෝකේ මේ වගේ කඩාවැටිච්ච රටවල් බොහොමයක් තියෙන උදාහරණ අපි දැකලා තියෙනවා. හැබැයි ඒ සමහර රටවල් නැගිටලා තියෙනවා. සමහර රටවල් අපි දැක්ක අවුරුදු 10ක් ඇතුළේ නැගිටපුවා තියෙනවා. අවුරුදු 5ක් ඇතුළේ නැගිටපුවා තියෙනවා. තමන් හිටපු තැනට වැඩිය වේගෙන් ඉස්සරහට ගිය තැන් තියෙනවා. හැබැයි හොඳ ආර්ථික කලමනාකරණයක් තියෙන්න වෙනවා. ඒ වගේම අභියෝගේ ජය ගන්න පුළුවන් කමක් තියෙන්න ඕන. ඉතින් ඒ අභියෝගේ ජය ගන්න අපි විශ්වාස කරනවා මේ ගමනේ ඔක්කොම ඒක රාශි වීම තුල ඉදිරියට යන්න පුළුවන් කමක් ලැබෙයි කියලා. එදා තිබුණු තත්ත්වයට වැඩිය වෙනස් තත්ත්වයක් ඇති කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. මොකද හේතුව අපි දන්නවා එදා තිබුණු තත්ත්වයට වැඩිය අද වෙනකොට උද්දමනය 54.4 3.3 ඒ වගේම ඩොලරය 362 දීච්ච ඩොලරය රුපියල් 314ට අද ගේන්න පුළුවන් කමක් ඇති වෙලා තියෙනවා. මෙන්න මේ වගේ එක පාරට නැතුව මේක ක්‍රමක්‍රමයෙන් අපි ඉදිරියට යන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි හදාගන්න ඕනයි කියන එක මතක් කරන්න ඕන. ඒකවම ගරු මන්ත්‍රීතුමිය මම සීපත් කරනවා මේකත් එක්කම අපිට අපේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ මේ ආණ්ඩුව නියෝජනය කරපු රාජ්‍ය අමතිවරයෙක් සනත් නිශාන්ත කියන රාජ්‍ය අමතිවරයා. ඒ සනත් නිශාන්ත රාජ්‍ය අමතිවරයා අප අතරින් සදහටම සමුගත්තා. අපි නොහිතපු වෙලාවක හදිසි අනතුරකින් ඒ සනත් නිශාන්ත කියන ඒ අපේ සහෘදයා ඒ වගේම අපිට මහ ලෙංගතුකමක් තියෙන කොන්දකලින් තියන් කතා කරපු ඒ සනත් නිශාන්ත අද අපෙන් ගිලිහිලා ගිහිල්ලා තිනවා. එකකයි පැත්තකින් අපිට ලොකු දරා ගන්න බැරි පාඩුවක්. එවගේම අපිට හිතා ගන්න බැරි දෙයක්. ඒ නිසා අපි සනන් නිශාන්ත මැතිතුමාගේ දයාබර බිරිඳ ඒ අහිංසක දරු පැටවුන් ඇතුළු පවුලේ සියලු දෙනාටත් පුත්තලන් දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ඒ සමස්ත එතුමාත් එක්ක කඳ උරේ හිටපු ඒ සියලුම දෙනාට අපි අපගේ බලවත් කනගාටුව අපේ පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අපේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු සමස්ත අපේ පක්ෂයේ කනගාටුව ඒ වගේම අපේ ශෝකය අපි මේ පවුල සියලු දෙනාට පුද කරනවා ගරු මන්ත්‍රීතුමනි. හැබැයි ඔබතුමියත් දකින්න ඇති මේ ඉන්න අපේ සහෝදර මන්ත්‍රීවරු දකින්න ඇති සනන් නිශාන්ත මන්ත්‍රීතුමා හදිසි අනතුරක මිය ගියාට පස්සේ මගේ ත්‍රිසත්නායක මන්ත්‍රීතුමා බොහොම වැදගත් මන්ත්‍රීවරයෙක් විපක්ෂයේ නියෝජනය කළත් ඔබතුමාලත් හැම කෙනෙක්ම ඒකට හැම වෙලේම ශෝක වුණා. හරි දුකක් ඇති වුණා මේ අපිත් එක්ක එකට හිටපු අර අර කැන්ටිමට ගිහිල්ලා එකට වාඩිගෙන කන හිනා වෙලා මෙතන මොන විවාද වුණත් එළියට ගියාම අපි කතා බහ කරලා කන බොන අය එහෙම කතා කරපු අය අපි. හැබැයි කෙනෙකුගේ මරණයක් ඇති වුණාම ඒ මරණය සතුටක් කරගන්න පුළුවන් මිනිස්සු ඉන්න සමාජයක් බවට මේ සමාජය අදපත් වෙලා අතලොස්සයි අතලොස්සා. ඒ මරණයනුත් ඔවුන් විඳනක් ලබනවා. ඒ මරණය ඔවුන්ට සතුටක් බවට පරිවර්තනය කරගෙන තියෙනවා. හැබැයි ඔවුන්ට පණිවිඩයක් දෙනවා සනන් නිශාන්ත. මොකද්ද දෙන පණිවිඩය? සනන් නිශාන්ත මිය ගියා. සනන් නිශාන්තගේ දේහය අපි මිහිදන් කළත් සනත් නිශාන්ත මහවීරයෙක් හැටියට සනන් නිශාන්ත වෙනුවෙන් මේ රටේ මහා සමස්ත ජනතාවක් ඉන්නවා කියලා පණිවිඩය දෙනවා. ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු සංඛ්‍යාවක් එතෙන්ට එනවා. ඉතින් මේ කියපු ඔය කියන දේවල් වල වැරදිකරුවෙක් නම් ඔය කියන වැරදි වැඩකට නම් කරලා තියෙන්නේ සනන් නිශාන්තට එහෙම මිනිස්සු සලකනවා. එච්චර සෙනගක් එනවද? නෑ එහෙම වෙනවා. ඒ මොකද හේතුව? ඒ වෙන්න හේතුව තමයි ඔහු මේ මිනිස්සුත් එක්ක සහෝදරත්වයෙන් බැඳිලා ඉඳලා තියෙනවා. මම මේක කියන්නේ ඇයි මේ පාර්ලිමේන්තුව තුළ? මම මේක කියන්නේ එක හේතුවක් මත. තිසත්තරායක සහෝදර මන්ත්‍රීතුමනි. මොකද හේතුව? මේ රටේ මහා ලොකු මිනිමරුවේ මහා ලොකු මංකොල්ලකරුවේ ඒ වගේම නීතියට සම්පූර්ණම එරෙහිව යන කෙනෙකු හෝ යම් විදියකින් පොලිසියෙන් හෝ වෙනත් තැනකින් හෝ ඔහුන් ඔහුව මරලා දාලා තියෙනවා දැක්කම ඔහුගේ දේහය දැක්කට පස්සේ ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිවරයා වුණත් එතෙන්ට ගියාට පස්සේ ඔහුගේ අර තොප්පිය ගලවලා ආචාර කරනවා අර දේහය. මේ අපේ සමාජයේ ඒක පැත්තින් ඒක කොහමද ඒ පොලිසිය ඔහුන්ට අවශ්‍ය කරන සැකකරුවෙක් මේ. ඔවුන් හැබැයි අර දේහයට ගරු කරනවා. ඒ වගේම තමයි අපි පාර යනකොට කාගේ හරි බොඩි එකක් එහෙම නැත්නම් දේහයක් අරගෙන යනවා නම් අපි යන වාහනේ නැගිටලා ඔළුවට අපි දන්නේ නැහැ ඇතුලේ ඉන්නේ කවුද කියන එක. එහෙම සමාජයක්. හැබැයි එහෙම සමාජයක තමන් දන්න කියන කෙනෙක් මරනම එවැනි තෘප්තියක් ලබන ඉතිහාසයක් අපි අහලා තියෙනවා. මොකද්ද ඒ ඉතිහාසය? ඒ ඉතිහාසය තමයි 1988 89 කියන වර්ෂ දෙක. 1988 89 ගමේ හිටපු ග්‍රාම සේවක මහත්තයව, ගමේ හිටපු පොලිස් නිලධාරියාව, ගමේ හිටපු හමුදාවේ නිලධාරියව, අද සමාජ හමුදා නිලධාරිය අපි දැකලා තියෙනවා, විශ්‍රාමගේ හමුදා නිලධාරි අපි දැකලා තියෙනවා තැන් තැන් වල ඉන්නවා. ඒ අයට ඒ වගේම ගමේ හිටපු එක්සත් ජාතික පක්ෂයේ සාකාවේ සභාපති, එම නැත්නම් ගමේ හිටපු ග්‍රාම නිල සංවර්ධන නිලධාරි මේ අයව එදා ඒ භීෂණ ත්‍රස්තවාදයෙන් මරා දාන වෙඩි තියලා මරනවා. මරන්නේ කවුද? එදා තිබුණු ඒ කැරල්ල ඇති කරපු ජනතා අයුක්ති පෙරමුණ මරනවා. ගෙදෙට ඇවිල්ලා දරුවෝ ඉස්සරහ පිට තමන්ගේ දරුවෝ ඉස්සරහ පිට තාත්තව ගන්නවා. තාත්තා ග්‍රාම සේවක කෙනෙක්. තරන් කියනවා උඹගේ තාත්තා වැරදි කළා තියෙන කෙනා ගෙරල්ල අර දරුවන්ගේ ඉස්සරහ පිට වෙඩි තියනවා. ඒ වෙඩි තියලා මරන එක කතාවක්. දෙවනි කතාව මොකද්ද? මරපු මිනිහට ගිහිල්ලා ලියුමක් දානවා. ඒ ගෙදරට ලියුමක් දානවා ඒ මරණයට සහභාගී වෙන්න පුළුවන් 5 දෙනාටයි. ඒ මරණ 5 දෙනාටයි සහභාගී වෙන්න පුළුවන්. ඊළඟට කියනවා ඒ මරණය දරබල කට්ටෙන් උඩට උස්සන්න තහනම් කියලා කියනවා. ඒ මරණය අර පෙට්ටියේ දාපු දේහය දරබල කට්ටෙන් උඩට උස්සන්න තහනම් කරලා දානවා. මතකයි නේද 34 ආගමතුල. මේමයි සමාජයේ තිබුණේ. ඒ කියන්නේ මේ මම අහන්නේ මේක ඇයි මම මේක කතා කරන්නේ? මම අහන පරිවිඩේ වෙන මොකක්වත් නෙවෙයි. එවැනි මිනියක් මරලා මරපු දේහය දනපොල් කට්ටෙන් උඩට උස්සන්න දෙන්නේ නැති
ප්‍රතිමන්ත මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
දරුවෝ ඉස්සරහා පිට තාත්තව මරලා එවැනි දෙයක් කරලා මැරිච්ච මිනිහනුත් පලිගන්න මිනිස්සුන්ගෙන් මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන සාධාරණය මොකද්ද කියන එකයි මගේ ප්‍රශ්නේ. මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන සාධාරණ සමාජයක්. විරට මිනිස්සු බලාපොරොත්තු වෙනනම් ඔව් හොඳ සාධාරණ සමාජයක් අපිට මේ අය ගෙනල්ලා දෙයි. අපිට මේගොල්ලෝ දිව්‍ය ලෝකයක් මවලා දෙයි. අපිට මේගොල්ලෝ අපි බලාපොරොත්තු වෙන සමාජය හදලා දෙයි. දූෂර නැති වංචා නැති ඊටාම ਸਰව සාධාරණ ගෙඩි එන මල් හැදෙන රතු පළස් තියෙන මහා ඊටාම අපි බලාපොරොත්තු වෙන එකක් හදන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මතක තියාගන්න දිනේක යම් විදියකින් සමාජ විප්ලවීයක් වෙලා හෝ මේ කියන පුජ්‍යලයන්ට මේ කියන අයට මේ රට බාර දුන්නොත් මේ රට ඉවරයි. මෙතනින් එහාට රටක් නැහැ. මොකද හේතුව අපිට තියෙන කතාවක්. ඒ කතාව තමයි අපි කිව්වනේ දැන් අපි නිර්ලෝභීව කියනවනේ ගෝඨාභය ජනාධිපතිතුමා තමයි හොඳටම කරේ කිය. හොඳටම කරේ ගෝඨාභය ජනාධිපති. එහෙමනේ කියන්න වෙලා තින්නේ දැන්. ඊට පස්සේ අරායට කියන්න වෙයි නෑ. අරගොල්ලෝ තමයි හොඳටම කරේ කියලා. හොඳටම කරේ කියලා ඔක්කොම ඉවර කරනකොට. හොඳටම ඉවර කරේ කියලා කියන්න පුළුවන් වෙයි. ඒ නිසා අපි අන්න ඒකයි අහන්නේ මේ කියන සාධාරණ සමාජයේ දෙන්න පුළුවන්. පපුවේ වෛරය, පපුවේ ක්‍රෝධය, පපුවේ ඉරිසියාව අනිකුත් කෙනෙක් මරන්න, ගිලි තියන්න මේ කියන කිසි දෙයකට මේ කියන කිසි දෙයක් හදවතේ තියන්ගෙන මිනිස්සුන්ගෙන් මේ රටේ කවදාකවත් සාධාරණ සමාජයක් බලාපොරොත්තු වෙන්න බෑ කියන එක මේ වෙලාවේ මතක් කරනවා ගරු මන්ත්‍රීතුමනි. ඒ වගේම අවසාන වශයෙන් වෙලාවත් එක්ක
එතුමාගේ කාර්ය අවසන්.
අගමැතිතුමා ජනාධිපතිතුමා කියපු කතාවේ එක කොටසක් විතර මතක් කරනවා. එතුමා මතක් කරනවා බුදුන් වහන්සේ දේශනාවක් මම මෙතනදී උපුටා ගන්න උපුටා දක්වන්න කැමති. අන්ත දීපා විහෙරත තමා තමාටම පහනක් කොට ජීවත් වෙන්න. ඉතාම හොඳ පණිවිඩයක්. තමා තමාටම පහනක් වෙන්න. ඒ කියන්නේ විශේෂයෙන්ම තමා තමාටම පහනක් කොට ජීවත් වෙනකොට මුළු සමස්තෙම එහෙම හිතනකොට මේ මුළු රටම එළිය කරන්න පුළුවන් වෙයි. හැබැයි සමහර අය හිතනවා නම් තමාගේ අතේ දින පහනෙන් අනුන්ගේ ඉරිසියන් හිතනවා නම් ඔබතුමේ ගෙට ගියේ කල තමයි යන්නේ. ඔබතුමේ ගෙට ඉරිසි ගුවනේ. ඒ නිසා පහන දෙනකොටත් බලන්න ඕන දෙයි හාමුදුරුවනේ. මේගොල්ලන්ට පහන දෙන්න ඕනද නැද්ද කියන එක මතක් කරමින් මට වෙලාව දීම ගැන ඉස්සුදුන්ත වෙනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි.